Honorable Ashok Abhisinghe, what is the point of order?
Honorable
Member, this is not a point of order. Thank you. Honorable Lakshman Kiriyalla, you have 3 minutes. Order, please. Honorable Kokila Gunawardana, to the chair.
Yeah, that's for you. How many minutes? Honorable Niroshan Perera.
Garu Ulasana Mantritumeni Adadina Visheshema me Vivade Tekwine Ape Rate Janatavata Vishala Jivana Barak Eva Gema Anagate Gana Vishwasak Nati Yugeka Api Dakka Andupakshe Nati Amaturu Etumala Vivida Kata Kiwat Mona Porondu Dunat Adavena Kota ආර්ථික වශයෙන් මේ රට බංකොලොත්භාවයට පත් වෙලා ඉවරයි. මේ පිළිබඳව මං හිතන්නේ අපේ රටේ ජනතාව ඍජුවම දවස ගානේ බඩුවක් ගන්න ගියත් බිලක් ගෙවන්න ගියත් ඒ ජනතාව මේ පීඩණයට අත් වෙනවා. ඒකේ මං හිතන්නේ නවතම ප්‍රහාරය තමයි තෙල් මිල වැඩි කිරීම. දැන් අපි මතක් කරන්න ඕනේ අපේ Shehan Semasinga, Amethumate, Etuma Kuchera Bailagahuat, Etuma Gima, Mahalekam Tamai Kiwe, Telamatita Sendigir. Iti Ehinda Apidakinoa, Oya Kiera Tarang Sundaratuak, Me Raja Tulane, Ehinda Raja Vivida Matavale Inne, Namut Apikianda Kamati, Ape Divara Raja Metuma Tinoa, Karna Kala, Oglam Purundu Paridi, Divarante Sahane Den. The ඊයේ ඒක අහපුවම අද නෙමේ හෙට කියනවා හෙට නෙමේ අනිද්දා කියනවා නමුත් කරුණා කරලා යම් වැඩපිළිලක් සකස් කරලා ඒ දීවරයන්ට සහනය දෙන්න ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී කියනවා මොකද එකාතකෙන් දීවරයෝ තෙල් මිලෙන් බැට කනකොට අනිත් අතින් එක්ස්ප්‍රෙස් පර්ල් නැවකාව ඒ සිද්ධිය මේ රජය හරියට කළමනාකරණය කරන්න නැතුව ඒකෙන් දීවරය බැට කන්න අද පටන් ගන්න තියෙනවා ඒ වගේම මෙතුමල්ලා හිතන් ඉන්නේ මීගොමුයෙන් ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා නමුත් වෙන්නප්පුව ඒ වගේම හලාවත ඒ වගේම මන්නාරම දක්වා මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැවකාවේ ඒ සුම්බුන් ගහගෙන ගියා ඒ තුලින් ඒ දීවර කර්මාන්තයට විශාල හානියක් වුණා ඒ හින්දා අවධානය යොමු කරලා මේ සහන ටික කප්පාදු කරන්න නැතුව මේ සහන ලබා දෙන්න කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ ඉන්ධන ඉන්දක මම කියන්න ඉන්ධන මිල වැඩි කිරීම සඳහා මේ කවුද මොන ඇමතිද කටයුතු කරේ කියන එක නෙමේ මේ වෙලාවේ වැදගත් වෙන්නේ මේ විශේෂයෙන්ම වෙලාවේදී ඉන්ධන මිල රුපියල් 20කින් Petrol Garu, they can radical Latino. Eva
Gas,
radical
Hitabu Amatumaki, Batumaki, Wakila, Raja, may Divaranta with Chahani, Sahani, Kutte Chahani, Piliband, Abu, they are there. In the make a Migabu in Avasana in Akila. Have I made Piliband of Mantituma, Pisaka Chava, Garana, Tiba, Obatuma, Kotanakahari, a Saka Chava, Kadabilla. මේ අපහසුතාවයට පත්වෙච්ච නැති අයගේ ගණනයක් වෙලා නැති ප්‍රදේශ පිළිබඳ අදහසක් දුන්නද? ඔබට පුළුවන් නම් ඔබ ඒ පිළිබඳ අපිට තොරතුරු දෙන්න. අපි ඒ කට්ටියට ඒ සහන ලබා දීම සිදු කරන්න. ඒ හින්දා බොරුවට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෙදර බුදියන් ඉඳලා තමුන්නාන්සේ මෙතෙන්ට ඇවිල්ලා කියන්න බා ප්‍රශ්න තියනවා කියලා. ප්‍රශ්න තියෙන ඒවා ඇවිල්ලා කතා කරන්න. කතා කරොත් විතරයි විශ්ලු මම්මනේ. හින්දා මෙතන ඇවිල්ලා බුදියාගෙන ඉඳලා මෙතන ඇවිල්ලා කතා කරන්න එපා.
මට බාධා කළා. It's not a question. ඒ හින්දා අපිට කතා කරන්නේ ඒ හින්දා අපිට කතා කරන් තියෙන එකම තැන තමයි මෙතන. එතන ඇවිල්ලා කතා කරනකොට අහනවා අපිට මේ අදහස් දෙන්නේ නැහැ කියලා. අදහස දෙනකොට කියනවා ඇයි අදහස් දුන්නේ නැත්තේ කියලා. මේක මාර කතාවක් කරන්නේ. ඒ හින්දා කරුණා කරලා අපි කියන්නේ
කංචන ජයසේකර මහතුමා.
මීගොමෙන්
අරු මුලාසනේ മന്ത്രിතුමියනි මගේ නම සඳහන් කරමින් නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් මතු කරා දීවරයන්ගේ ගැටළු පිළිබඳව ප්‍රසිද්ධ දැන්වීමක් දාලා තියෙනවා ඔබතුමන්ලා අද වෙනකන් විපක්ෂයක් හැටියට අඩුමතරමේ තොරතුරු ටික එකතු කරලා දීලා නැහැ ඔබතුමන්ලා මේ වන්දියට අවශ්‍ය පුද්ගලයා කවුද කියලා විවිධ සංවිධාන වලට පුද්ගලයන්ට අවස්ථාවක් දීලා තියෙනවා ඔබතුමන්ලා ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්න බොරුවට වෙලා කෑ ගහන්න නැතුව ඔබතුමන්ලා විපක්ෂයක් හැටියට අඩුමතරමේ එක තොරතුරක් දීලා නැහැ මේ වෙනකන් බොරුවට වෙලා කෑ ගහන්න විතරයි
ගරු මූලාසන මන්ත්‍රීතුමේනේ ඔබනම් මං හිතන්නේ අදනම් මේ 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 විනාඩි පහයි මට තියෙන්නේ ඔබතුමිය නිකන් මේගොල්ලන් මේ හිතගන්නත් ඉස්සල්ලා මේ විනාඩි පහ දෙනවා විනාඩි පහ දීලා මගේ මේක කපලා දා ඊට පස්සේ මම දන්නවා
ඔබතුමා මාත්‍රකතන කතා කරන ඔබතුමාට සාධාරණයි
මේක සාධාරණ වෙන්නේ මේක විපක්ෂය අපි ආවිල්ලා මෙතන කතා කරනකොට මෙතන අපිට කතා කරන්න දෙන්න නැත්නම් එක එක දේවල් මේ 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 කෑ ගහනවා නම් අපිට කොහොමද කතා කරන්න කියන්නකෝ ඒ හින්දා බොන දැන්වීම දැම්මත් මොන දැන්වීම දැම්මත් අපි මෙතන ආවිල්ලා කතා කරන්නේ අපේ දීවර ජනතාවගේ ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රශ්න එතකොට මෙතන ඉන්න එක ඒක අහගෙන ඒ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි නම් ඒක ගැන කතා කරන්න බැරි නම් ඉතින්
මේක මට මිනිත්තු දෙක කාලයක්
තියෙනවා ඒ හින්දා විශේෂයෙන්ම අපි හරි ඒ හින්දා මම ස්තුතිවන්ත වෙනවා අපේ සංවිධායකතුමාට විශේෂයෙන්ම මේ අර්බුදය මේ කොරෝනා අර්බුදය ගැන කතා කරා මේ රාජ්‍ය අමාත්‍යතුමා කොරෝනා අර්බුදය නිර්මාණය කරේ කවුද කොරෝනා අර්බුදය නිර්මාණය කරේ එදා එන්නත වෙනුවට පැනිය මේක මාකට් කරපු කට්ටිය තමයි එදා කොරෝනා අර්බුදය එන්න මේ නිර්මාණය කරේ එහෙම ඒ කතානායකත් බිව්වා අනිත් ඇමතිවරුත් බිව්වා සෞඛ්‍ය ඇමතිතුමියත් බිව්වා ඔක්කොමල්ලා බීලා අද වෙනකන් හරියට එන්නත්තික හරියට අද වෙනකොට එන්නත්තික හරියට අද ඇලවුම් කරන්න බැරුව තමයි අද ඉන්නේ ඒ හින්දා අපි කියනවා විශේෂයෙන්ම එදා එන්නත ගේන්න බැරුව අද වෙනකොටත් හරියට මේ රටේ ජනතාවට එන්නත ලබා දෙන්න බැරි වෙලා තියෙනවා ඒ හින්දා අද වෙනකොටත් විශාල මරණ සංඛ්‍යාව මතක තියාගන්න පාස්කු ප්‍රහාරයට වඩා අද දහ ගුණයකින් මරණ අද මේ කොරෝනා හින්දා අද මේ රටේ ඇති වෙලා තියෙනවා අද 240,000 කොරෝනා රෝගීන් මේ රටේ ඇති වෙලා තියෙනවා කවුද ඒකට වග කියන්න ඕනේ ඉතින් ඒ හින්දා අපි රජයට කියනවා බයිලා ගහන්න නැතුව මේ ප්‍රශ්න වලට හරි විසඳුම් ගැන කතා කරන්න විශේෂයෙන්ම අපි දන්නවා අද ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ අද තෙල් මිල වැඩි කරපු හින්දා ඒ දීවර ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ අනිත් භාණ්ඩ වලටත් ඒක බලපාලා තියෙනවා මේ රටේ ජීවන වියදම විශාල ලෙස ඉහළ යන්න මේ තෙල් මිලේ ප්‍රශ්නය මං හිතන්නේ අද ඒක බලපාලා තියෙනවා ඒක එක අමාත්‍යවරයෙක්ට දාලා ඇඟ බේර ගන්න බැරුවා නමුත් අපි ඒක අනුරාගෙන
අපි
ජනතාවගේ රජයේ බෙදීම අපි අඳුනාගෙන අද ඒ තෙල් බලශක්ති අමාත්‍යවරයාට විරුද්ධව අපි විශ්වාස භංගයක් ගෙනෙල්ලා තියෙනවා අපි බලන් ඉන්නවා ජනතාව බලන් ඉන්නවා මේ රජයේ ඒ දෙබිඩි පිළිවෙත මේ විශ්වාස භංගයේ තුලින් එළි වෙනකන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ තෙල් මිල මේ කොරෝනා අස්සේ වැඩි කරන්න එපා මේක නැවත ඒ තිබුණ ගාන්ට ගැනෙල්ලා අපේ රටේ ජනතාවට සහන දෙන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ඒ වගේම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව හින්දා විශේෂයෙන්ම අපේ වෙරළ තීරය මේකේ නයිට්‍රික් ඇසිඩ් තිබුණා ටොන් 25ක් ඒ 25 අපේ මුහුදු තීරයට ගිහිලා තියෙනවා ඒ වගේම නෞකාවේ තිබුණු තෙල් වලට මොනවා වෙලාද ඒක කොහමද අපේ පරිසරය හානි කරන්නේ නැතුව කොහමද ඒ තෙල් ටික කොහොමද නැවත ගන්න කියලා නිසි වැඩපෙළක් අද වෙනකන්වත් මේ රජය ඉදිරිපත් කළා නැහැ ඉතින් ඒ හින්දා අද වෙනකොට මේ රටේ බස්නාහිර වෙරළ තීරයේ ඉන්න දීවරයන්ට මේ තුලින් විශාල පාඩුවක් වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ දැල්ලාම් පන්න විනාශ වෙලා තියෙනවා ඒ වගේම ජනතාව මත්ස්‍ය ආහාරයට ගන්න මැලි වෙලා තියෙනවා ඒ හින්දා මේ පිළිබඳව
මගේ කාලය අවසන් මන්ත්‍රීතුමා
මම ඉවර කරනවා නිසි වැඩපිළිලක් මේ පිළිබඳව නිසි වැඩපිළිලක් ඉදිරිපත් කළා ඒ ජනතාවට අඩුතරමේ 5000 සහනාධාරයවත් දෙන්න කියලා කියමින් මම කතාව අවසන් කරනවා
ගරු නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා
ගරු මූලාසනට මන්ත්‍රීතුමනි මම මුලින්ම අවස්ථාව කරගන්නවා අද අභිනවයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මගේ සුභාශිංසන පිරිනමන්න ඒත් එක්කම අපි දැකලා තියෙනවා එතුමා මෙච්චර කල් දේශපාලනේ පාර්ලිමේන්තුව ඇතුලේ අග්‍රාමාත්‍යවරයෙක්, අමාත්‍යවරයෙක්, මන්ත්‍රීවරයෙක්, ඒ වගේ විපක්ෂ නායකයෙක් නායකවරයෙක් වශයෙන් කටයුතු කරා. නමුත් අද එතුමට එන්න බැරි වෙලා තිබ්බේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට විතරයි. නමුත් අද එතුමා ඒකත් සම්පූර්ණ කරගත්තා. ඉතින් එතුමට මම සුබ පතනවා. ඒත් එක්ක මේ පැහැදිලි වෙනවා එතුමාගේ පාර්ලිමේන්තු ආගමනයත් එක්ක පැහැදිලි වෙනවා මාස 10කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නම ගැවුණ කෙනෙකුටවත් ජනතාව පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියලා තිබ්බේ නැහැ. ඒකට හේතු රාශියක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, පසුගිය රජයේ පාලන කාලය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයේ පාලන කාලය ඇතුළත විවිධාකාරයෙන් ජනතාවට පීඩාවට පත් වුණා. විශේෂයෙන්ම ළමේ රටේ ජාතික ආරක්ෂාව බිඳුවට වැටුණා. ත්‍රස්තවාදය, අන්තවාදය මේ අවුරුදු පහ ඇතුළත මුළු රටම ගිලගත්තා. තවත් පැත්තකින් බුද්ධ ශාසනයේ ප්‍රමුඛ සියලුම ආගමිකයන්ට තමන්ගේ ආගම අදහිමේ අහිතිය අහිමි කළා. මෙන්න මේ වගේ රටේ සම්පත් වරාය අපි දැක්කා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද එතුමා මෙතන හිටියා නම් හොඳයි. චෙක් එක වරාය විකුණලා චෙක් එක පෙන්නගෙන හරි සන්තෝෂෙන් හිනා වුණ හැටි දැක්කම අපිට අපේ හදවතට හරි වේදනාවක් ඇති වුණා. අපි රටේ ජාතික සම්පත් විකුණලා දේ වටා තිබ්බ අක්කර 15000ක් අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න තිබ්බ අක්කර 15000ක ඒ භූමි ප්‍රමාණයත් එක්ක ඒ වරාය චීනයට දෙනකොට අපිට හරි කැක්කුමක් ඇති වුණා. අන්න ඒ නිසා තමයි මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඒ වගේ අන්ත පරාජයක් ඇති කරලා දුන්නේ. ඒත් එක්කම පහුගිය මැතිවරණයේදී අපේ ආණ්ඩුවට 3-2කට ආසන්න බලයක් ලබා දීලා ජනතාව මේ ඔවුන්ගේ ඒ පාලනය ප්‍රතික්ෂේප කළා. අද අපේ ආණ්ඩුවට මාස 10යි. මේ මාස 10 ඇතුළත අපි මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. තනතන අන්තවාදියෝ බෝම්බ පුරවන්නේ නැහැ. අපි බුද්ධිආශ්‍රය ශක්තිමත් කරලා තියෙනවා. අපි ශාලාව අවිකබඩා වගේ අසාමාන්‍ය පියෙක් නැති ප්‍රහාර එහෙම නැත්නම් ඒ වගේ හිතා ගන්න බෑ ඒක කවුද උනේ කියලා තාම පරීක්ෂණ වලින් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වෙන්න මේ රටේ ඉඩ දුන්නේ නැහැ. අපි මේ මාස 10ට විශාල කාර්යයක් කරලා තියෙනවා. පාරවල් දිගේ හැමදාම රැකියාව විනත උපාධිධාරියෝ වතුර කෑවා. බවුසර ගෙනල්ලා සතියකට සැරයක් පාරවල් දිගේ වතුර කෑවා. අපි ආණ්ඩුව ආපු ගමන් මේ මාස 10 ඇතුළත 65000කට ඔවුන්ගේ රැකියාව ලබා දෙනවා. අද කවුරුත් ඒව ගැන කතා කරන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කොවිඩ් අර්බුදේ. අපි මේ මොහොත වෙනකොට අපි ලෝක වසංගතයට මුහුණ දීලා ඒක ප්‍රතිඵලයක් විදිහට අපි ලංකාවත් මේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඒ සඳහා විශාල ධනස්කන්ධයක් අපි වියදම් කරන ගමන් කොවිඩ් පාලනය කරන්න එන්නත ගේන්න විවිධාකාරයෙන් PCR කරන්න විශාල මිලියන් ගණනක ධනස්කන්ධයක් දෛනිකව වියදම් කරන ගමන් මේ රටේ සංවර්ධනය අඛණ්ඩව කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. අද මම දැක්කා ගරු මන්ත්‍රීතුමියනේ උදේ ඉඳන් විපක්ෂෙන් කියන්නේම මේ රටේ මූල්‍ය පාලනය ගැන. නමුත් මීට සමාන්තර මේ රටේ කොවිඩ් අර්බුදයේ පාලනයට සමාන්තරව මේ රටේ විශාල සංවර්ධන කටයුතු රාශියක් සිද්ධ වෙගෙන යනවා. මේ මොහොත වෙන විට කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය ගරු ජොන්සන් අමාත්‍යතුමාගේ නායකත්වයෙන් ගරු අගමැතිතුමාගේ අධීක්ෂණයෙන් කිලෝමීටර් ලක්ෂ ව්‍යාපෘතිය මුළු රටේ සෑම ආසනයකම මේ වෙද්දි ක්‍රියාත්මකයි. අඩු ආදායම් නිවාස 14000ක් සෑම ග්‍රාම සභාවසම් 14000ම මේ වෙද්දි හදලා ඉවරයි. ඒක දෙවනි අදින පටන් අරගෙන දෙවනි 14000 හදන්න පටන් ගන්න තියෙනවා. වාරි සෞඛ්‍ය වැඩසටහන යටතේ වැව් 5000ක් සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු හැමතැනම සිද්ධ වෙන මේ වෙද්දි වැඩ ආරම්භ වෙලා ඒවා කෙරීගෙන යනවා. මාස 10 ආණ්ඩුව ඇවිල්ලා තාම. ඒත් එක්කම ග්‍රාම්‍ය මාර්ග වසම් 14000ටම ග්‍රාම්‍ය මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒත් එක්කම අතරමඟ නැවතිලා තිබ්බ අධිවේගී මාර්ගය තව නොබෝ දිනකින් කුරුණෑගල ඉඳන් මිරිගමට විවෘත වෙනවා. ජාතික පාසල් 1000ක් සංවර්ධනය කරන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා මේ කොවිඩ් වසංගතයේ සංචරණ සීමා නිසා එම ආරම්භක අවස්ථාව කල් යනවා. ඒත් එක්කම 100ක් නගර වැසටහන මුළු රටේම නගර 100ක් තෝරාගෙන ඒ නගරට අවශ්‍ය නගර අලංකරණය සහ පහසුකම් ලබා දෙන්න අවශ්‍ය කටයුතු
මුතුමන් තම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒත් එක්කම රුපියල් 5000 ලංකාවේ සියලුම පවුල්වලට රුපියල් 5000 ලබා දෙමින් මෙම කොවිඩ් වසංගතය ඇතුළේ බිඳ වැටෙමින් තියෙන ආර්ථිකයට ශක්තියක් වෙන්න අපි කටයුතු කරන් යනවා. සැමට ජලය ව්‍යාපෘතිය යටතේ පවුල් 429000කට ජලය ලබා දෙන්න මේ වෙද්දි කටයුතු කරයි යනවා. ඒත් එක්කම මම මතක් කරනවානේ මේ වගේ වැඩ කටයුතු කරගෙන යන ගමන් අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වෙමින් ගරු ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා රසායනික පොහොර කෘමිනාශක පාවිච්චි සීමා කරන්න. අනේ අවස්ථාවේදී ඒක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයි. ඉතාම අසීරු තීරණයක් රටක් විදිහට කුෂිකාන්මේ රටක් විදිහට අසීරු තීන්දයක්. නමුත් කවදා හෝ රටේ නායකයෙක් රටේ ජනතාවට ආදරය කරන රටට ආදරය කරන අනාගත පරම්පරාවට ආදරය කරන නායකයෙක් කවදා හෝ ගත යුතු තීන්දුවක් කර්මන්තතුමියනි මේක මීට අවුරුදු 20කට කලින් ගන්න තිබ්බ තීන්දුවක් මේ අද තීන්දුව අද ගත නැත්නම් තවත් අවුරුදු 20කට කලින් කවදා හෝ මේ රටට ආදරය කරන නායකයෙක් ඇවිල්ලා ගත යුතු තීන්දුවක් ඒ නිසා ජනාධිපතිතුමා අසීරු තීන්දුවක් වුණත් එම තීරණය මේ අවස්ථාවේ අරන් තියෙනවා මම මතක් කරන්න කැමතියි මාතරේ දිස්ත්‍රික්කයේ විල්ගමුවේ එහා කොනේ දිස්ත්‍රික්කයේ කොනේ වකුගඩු රෝගෙන් පීඩා විඳින පවුල් දහස් ගාණක් ඉන්නවා අපි මලගෙවල් 10කට ගියොත් ඒ මලගෙවල් 10න් 7ක් වකුගඩු රෝගෙන් මැරලා ඔවුන්ට වයස් ભેදයක් නැහැ වයස අවුරුදු 7 දරුවත් වකුගඩු රෝගෙන් නැති වෙනවා වයස අවුරුදු 23 දරුවත් නැති වෙනවා වයස අවුරුදු 45 පිරිමියත් නැති වෙනවා ගැහණියත් නැති වෙනවා ඉතින් ඔවුන් මේ තත්ත්වෙ ගොදුරලා තියෙන මෙම කෘෂි රසායන රසායනික පොහොර කෘමිනාශක නිසා මට එක විනාඩියක් දෙන්න කරුමන්තුමියනේ අන්නේ නිසා විශේෂයෙන්ම පිළිකා රෝග නිසා 14000ක් පමණ ආසන්න පිරිසක් වසරකට මිය යනවා වකුගඩු රෝග නිසා 2000කට අධික පිරිසක් වසරකට මිය යනවා අන්නේ පිරිසත් මේ කොවිඩ් වසංගතය හා සංකලයකන හා සමානයි අපි බය වෙලා මුළු ලෝකෙම බය වෙලා කොවිඩ් වසංගතයට අපිට ඒ වගේම බය වෙන්න ඕනේ තව රෝගාබාධ අපි අතරෙම වසර දසවර්ෂක ආසන්න කාලයක් අපි අතර තියෙනවා අන්නේ නිසා මම ඉල්ලා සිටිනවා මම යෝජනා කරනවා අපි ඔක්කොම එකතු වෙලා මේ කෘෂි රසායන පාලනයේ පාවිච්චි සීමා කරලා අපි මෙම පිළිකා සහ වකුගඩු රෝගත් පාලනය කරන්න කටයුතු කරමු කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
Honorable Rauf Hakim, you have 8 minutes.
Madam Presiding Member, today we have this debate on the effort by the government to increase the borrowings on treasury bills by the government by another 1,000 billion rupees. Now, I would like to quote here, Madam Presiding Member, the government in the Minister of Finance's Fiscal Management Report 2020-2021 under the theme, the Fiscal Developments, Treasury Operations and Foreign Financing section, I quote, The government introduced a simple, transparent and efficient tax system in the latter part of 2019 and the beginning of 2020 to stimulate the economy by augmenting aggregated demand. The tax structure was simplified by removing economic tax service charge, national building tax and debt repayment levy. Personal and corporate income tax structures were revised. Value-added tax rate slashed to 8% from 15% and VAT registration threshold expanded. Now, this quote, Honorable Presiding Member, looked at in isolation, looks very elegant and inspiring. Holistically, every economic action has an economic cost. The question I like to pose to the government is this. Did the government evaluate the economic impact of this elegant and inspiring course of action to introduce a simplified, transparent and efficient tax system, which was later endorsed in November 2020? This too amid the worst economic calamity that the world in general and specifically Sri Lanka was facing due to the COVID-19 pandemic. Honourable Presiding Member, prudent fiscal management dictates economic decision making to be done based on sound macroeconomic fundamentals and economic realities. Then present what is foreseen or projected in the future with no room for political agendas to tweak the decision making process. Now let us look at, now yesterday I took up this issue of the European Union taking a decision in their parliament to recommend withdrawal of the GSP Plus concessions. This morning, Honorable State Minister for Finance was heard to say that while the diplomatic efforts are to be pursued on one side, that they are looking at alternatives to the GSP Plus conditions, that they will explore possibilities. What is the... Now, while you talk about looking at alternatives, Now look at the reality on the ground. Now let me show you. Exports per the 2020 annual report of the central bank is altogether US dollars 9.8 billion, of which European Union accounts for 31.6% of our total exports, or US dollars 3.1 billion. United States accounts for 24.9% of our exports. That is coming up to US dollars 2.5 billion. And the Middle Eastern bloc, that accounts for 9.1% of our exports, US dollars a further 900 million. India accounts for 6% of our exports, US dollars 606 million. Now, all these countries put together, the export revenue that the country gets from this section is US dollars 7.1 billion. Now, all this is at stake because of the way in which we are proceeding on the human rights agenda. Now, this is why the European Union is asking you to reconsider revising the Prevention of Terrorism Act. Let me finish. Now, Prevention of Terrorism Act, you have been using it in order to muzzle dissenting opinion. You have been taking into custody political opponents. You have been using the provisions to detain people for a long time and force confessions out of them. Now, this is what happened in the Court of Appeal. In Chania Baysekera's bail application, Court of Appeal very specifically says that the government is guilty, the CID, the CCD is guilty of fabricating evidence to against Chania Baysekera. This is a very damning indictment. Damning indictment against the government by the
court. This case is proceeding in the court right now. He cannot speak about it in the chamber at this moment.
This is a judgment given already. Already the judgment has been given. These are the reasons given by the president, the Court of Appeal judge.
For granting bail.
Yes. Court of Appeal judge Bandula Karunaratna, in his order granting bail, has very specifically said that evidence has been fabricated.
Honourable Member, you have 2 more minutes.
Yes, and these are the reasons why we are on the verge of losing GSP Plus concessions. Now, the government is getting its priorities mixed. Now, that is why I told you almost 7.1 billion export revenue to the Western world, including the Middle East. All that is under some danger. Now, particularly European Union almost accounts for 31.6% of our total export revenue. So we are in danger of losing all this. Now, as against this, the import bill we pay to China is a staggering 3.6 billion. Almost the same amount we are importing goods while we export. Now, we are importing from China. You see, we are paying all this money to China. You see, and this is what is the reality. But then, we depend on some friends and we antagonize other friends. Now, we can't carry on our foreign policy in this manner. We are going to totally become a pariah state if we go on in the trajectory. So there has to be a change and there has to be a course correction by the government. This is what we are pleading, asking them to do. Now, try and reform the way in which you are governing this country. Try and ensure that minorities and religious minorities have their freedom, and poor, certain people, certain poets who have written poems have been incarcerated for more than a year. Now, there is Ahnaf Naseem. He had been held in custody for almost a year for having written a poem, and then the translation doesn't reveal anything to do with terrorism. So these are matters which have now been quoted by the European Union as reasons for them to withdraw GSP Plus concessions, Mr. Presiding Member. So the government should not take this position like how
Member,
the State Minister of Finance took in the morning, saying that, you know, let the diplomacy be on one side, but let us look for alternatives. What is alternative? Find any result. Look, some of the big exporters might find alternate ways, but several medium and small-scale factories will have to close. All those people will be out of jobs. And are we going to, with this pandemic staring in our face, with all these problems, are we going to heap upon ourselves this economic catastrophe? So in order to escape from this, there is no other option but to agree to reform ourselves. This is all what we are asking. So you have a course correction. At least realize your folly. You may have taken up a very quite an intransigent position in before the Human Rights Commission. Let's see the damning report by the High Commissioner for Human Rights in Geneva day before yesterday.
The damning indictment is
very, very clear. It talks about custodial death. How many people have been dying in custody? Police is taking a suspect to identify scene of crime. And suddenly they say the fellow tried to jump out of the police jeep and he's shot. There are drug offenders are taken and shot in cold blood. All this has now been recorded and are seeing this custodial death issue is a serious issue.
Time, please,
these are all human rights violations.
Seven people have died in custody.
Yeah, seven people have died while in police custody within the last 1 year. So this is a very serious matter. So all this has to be corrected if we are to save from the anomaly of having of losing GSP plus concessions, and that will finally result in serious impact on our balance of payments debacle that we are facing. Thank you.
Garu Kanaka Herath Mathuma Obathumata minutu 9ක කාලයක්
තියෙනවා. බොහොමත්ම ස්තුතියි මුලාසනාරුද මන්ත්‍රීතුමනි. අද විශේෂයෙන්ම පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන අවස්ථාවේදී වචන සෝල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම දේ ඉඳලා අපි ආගෙන හිටියාම විපක්ෂය කතා කරන්නේ මේ පසුගිය රජය කාලවකවානුව තුලදී ආර්ථිකය ඉතාමත් ඉදිරියට ගෙනහිල්ලා අපිට බලය ලබා දුන් අපේ බලය ලබා ගත්තට පස්සේ ලබා දුන්නා හැටියට තමයි ආර්ථික වර්ධන වේගය 2015 අපි බලය ලබා දෙනකොට 6.8% තිබුණේ ඒක 2013 වෙද්දී 7.9% තිබුණා ඒක 2019 වෙනකොට ඒක 2.3 දක්වා අඩු කරලා තමයි අපිට ලබා දුන්නේ. අර කතා කරන රෝසමල් යහන නැමේ අපිට ලබා දුන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම බඩුවල මින ගණන් ගැන කතා කරන්න අයිතියක් නැහැ. මොකද පසුගිය අවුරුදු පහ තුලදී ආර්ථිකය ඒ ආකාරයෙන් කඩාවැටපු නිසා තමයි මේ අද අර්බුදයක් තියෙනවා ආර්ථිකයේ අපේ පමණක් නැමේ ලෝකයේ ඉන්න සංවර්ධිතම රටවලුත් ආර්ථිකය කඩාවැටලා තියෙන අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව අපේ හැම කෙනෙකුටම ලෝකයටම බලපාන තියෙන අවස්ථාවක්. ඒක නිසා අපි මේ අවස්ථාවේදී සියලු දෙනාගේ සහයෝගය ඇතුව මේ රට අද මේ ව්‍යසනයෙන් ගොඩ යා යුතුයි. ඒ සඳහා තමයි වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නේ. මේ කොරෝනා වසංගතය සඳහා පසුගිය වර්ෂයේ සහ මේ වර්ෂයේ සඳහා බිලියන 132ක් වෙන් කරලා තියෙනවා. ඒක නිකන් නැමෙයි අපේ රටේ ජනතාව වෙනුවෙන් එන්නත් ටික ලබා ගන්න අවශ්‍ය කරන උපකරණ ටික ලබා ගන්න ඒ සියල්ලක් සඳහා වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මේ රටේ සංවර්ධනය නතර වෙලා නැහැ. සහනයන් ලබා දෙන ඒවා නතර වෙලා නැහැ. රටේ ජනතාවට යම් යම් අවස්ථාවල් වලදී අපි ඒ සීමාවන් එහෙමත් නැත්නම් ලොක්ඩවුන් කරලා තියෙන අවස්ථාවලදී මුදල් ලබා දීලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ වැදගත් වෙනවා අද පරිපූර්ණක ඇස්තමේන්තුව අනුමත කිරීම. ඒක සියලු දෙනාගේම සහයෝගය ඇතුව අනුමත කිරීම ඉතාමත් වැදගත්. අපිට මේ ව්‍යසනයෙන් ගොඩ යන්න පුළුවන් එකම හැකියාව තියෙන්නේ එන්නත් කරන්නේ. දැව වෙනකොටත් 10%කට පමණ මේ රටේ එන්නත් ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා මේ වර්ෂය අවසාන වෙද්දී 60%කට 70%ක් අතර ප්‍රමාණයකට ඒ සෞඛ්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. මේ ප්‍රතිශක්තිකරණයෙන් පමණයි අපිට මේ වසංගතයෙන් මේකෙන් අපිට ඉදිරියට යන්න හැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම මේ ගෙන යන වැඩපිළිවෙල අපි සතුටටපත් වෙනවා. මේකෙදී අපි සෞඛ්‍ය අංශය ඇතුළු හමුදාව ඇතුළේ සියලු දෙනාටම අපේ ගෞරවය ස්තුතිය පුද කරන්න ඕනි. විශේෂයෙන්ම අපේ ඉල්ලීම අනුව කෑගල්ල දිස්ත්‍රික්කයටත් පසුගිය සතියේ ජූනි මාසේ 9 වෙනිදා වෙනකොට අපිට පළවෙනි අධියර හැටියට එන්නත් 50,000ක් ලැබුණා. ඒක ඉතාමත් වැදගත් විදිහට කිසිම ගැටලුවක් නැතුව ඉතාමත් සාර්ථකව විනයක් ඇතුව ඒ සියල්ලක් ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබුණා. ඒක දේශපාලන අධිකාරිය සෞඛ්‍ය අංශය ඒ වගේම හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සියලු දෙනාම සම්බන්ධ වෙලා ඒ කාර්යය ඉෂ්ට කරේ. ඒ නිසා ඒ සෑම සියලු දෙනාටමත් අපේ ඉස්සූති අපි මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි 60%ක් 30,000ක් පමණ 50,000ෙන් 30,000ක් පමණ අපි 60න් වැඩි ජනතාවට ලබා දුන්නේ. ඊළඟට ගැබිනි මාවවරුන්ට රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන්ම ශේෂ්ත්‍රවල වැඩ කරන නිලධාරීන්ගේ සියලු දෙනාටම ලබා දෙන්න හැකියාවක් ලැබුණා. ඊට අමතරව අපේ දිස්ත්‍රික්කවල පළවෙනි දෙවැනි රැල්ල වෙනකොට අපේ දිස්ත්‍රික්ක කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ලංකාවේම 4 වෙනි ස්ථානයට වගේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හිටියේ. ඒකට මූලිකම හේතුව වෙලා තිබ්බේ මේ ඇඟලුම් කර්මාන්ත ඇඟලුම් ශේෂ්ත්‍රයේ කර්මාන්තවල සේවය කරන තරුණ තරුණියන්. ඉතින් අපිට හැකියාව ලැබුණා 9,000ක් පමණ අපේ අවුරුදු 18ට වැඩි ඒ වසංගත මේ එන්නත ලබා දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒක ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙන ඉතින් අපි දෙවනි අධියේදී බලාපොරොත්තු වෙනවා කණ්ඩායම් වලට ලබා දෙන්න. ඉතින් ඒකෙදී අපි හැම අවස්ථාවකම අපි කියන්නේ මේක එක කණ්ඩායමක් හැටියට කටයුතු කරපු නිසා ඒක සාර්ථකව අපි විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වුණා. අපි උදේවරුේ අපේ මෙතන නැති වුණත් කබීර් හසීම් අමාත්‍යතුමා බොරු නොයෙක් ආකාරයේ බොරුවක් මෙතන කියලා විශේෂයෙන්ම තමගේ ආසනයේ දිස්ත්‍රික්කයේ මාවනැල් ආසනය පිළිබඳව කියුවා. ඉතින් ඒකෙදි කියන්න ඕනේ කාරණේ තමයි දේශපාලන අධිකාරියට එහෙම නැත්නම් රජයේ නිලධාරීන්ට පමණක් තීන්දු තීරණ ගන්න බෑ. මේ සියල්ලකටම උපදෙස් ලබා දෙන්නේ සෞඛ්‍ය අංශය. එතකොට මේ සිද්ධිය ගැන කියනවා නම් අපි පසුගිය දවස්වලදී එක කොට්ටාශයක පරීක්ෂණ 100ක් කරාපුවම එකේ 70 දෙනෙක්ටම වසංගතය බොහෝ වෙලා තිබුණා. අනේ 70 දෙනා නිසා තමයි එක ලොක්ඩවුන් කරන්න කියලා අපි සියලු දෙනාගේ ඉල්ලීම කරුණ. නමුත් සෞඛ්‍ය අංශයේ උපදෙස් උනේ මේ කණ්ඩායම එක කණ්ඩායමක් මේ කණ්ඩායම නිරෝධායනය කරලා ඉන්න කණ්ඩායමක්. ඒක නිසා ඒගොල්ලන්ට එළියට යන්න බෑ, රෝගේ එළියට ගෙනියන්න බෑ. එකම පවුල් කණ්ඩායමක්. ඒක නිසා අපිට මේ ප්‍රදේශයේ මේ කොට්ටාසේ ලොක්ඩවුන් කරන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක කිව්වා. ඒක නිසා තමයි ඒක නතර කරලා තියෙන්නේ. නමුත් ඒ සියලුම මේ ප්‍රදේශයේ තියෙන කඩ ටික වහලා සියල්ලක්ම කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන් කටයුතු කරපු සෞඛ්‍ය අංශයට සහ හමුදාවට. දැන් අපි දැක්කා උදේවරුේ අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පළවෙනි දවසේම ඇවිල්ලා කතාවේදී මිලිටරිකරණය ගැන කතා කරා. හමුදාවට බැහැවම හමුදා ප්‍රතිත නොයෙක් ආකාරයේ චෝදනා කරා. නමුත් මේක සෞඛ්‍ය අංශය වගේම හමුදාව ඇතුළු රජයේ නිලධාරීන් ඒ වගේම දේශපාලන අධිකාරිය එකට සම්බන්ධ වෙලා කටයුතු කරලා තමයි මේකට පිළිතුරු ලබා දෙන්න අපි හැකියාව ලැබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉදිරියේදීත් මේ කෑගගල්ල දිස්ත්‍රික්කයේ දැන් තියෙන තත්ත්වය අනුව රෝගීන් මෙතෙක් 12,244ක් වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් දැනටම 10,500කට වඩා සුව වෙලා තියෙනවා. ඉතින් 2000ක් පමණ තමයි තවත් රෝගීන් ඉන්නේ. ඉතින් මේක අපේ දිස්ත්‍රික්කයේ වගේම අපේ වෙනත් දිස්ත්‍රික්කවල ඉන්න රෝගීන්ට අපේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා ප්‍රතිකාර ලබන්න අපි ඇඳම් ලබා දීලා තියෙනවා.
වර්තමාන තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඉතින් අපි විශේෂයෙන්ම කියන්නේ ඉදිරි කාලෙදී අපි අර HDU කියන ඇඳන් සහ ඒ අවශ්‍ය කරන ඔක්සිජන් ඒ ලබා දෙන්න අපි 150කට වඩා වැඩි ඇඳන් සංඛ්‍යාවක් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිර්මාණය කරන්න දැනටමත් 40ක් අපි ගල්ලා අවසානයි. ඒකට රජයෙන් නැමෙයි අපි සියලු දෙනාගේම සහයෝගයෙන් පෞද්ගලික අංශයේ දේශපාලන අධිකාරියෙන් ඒ හැම කෙනෙක්ගේම සහයෝගයෙන් ඒ දානපතියන්ගේ සහයෝගයෙන් අපි ඒ ටික ක්‍රියාත්මක කළා. ලබන සතිය වෙනකොට ලබන තව සති දෙකක් ඇතුළතදී අවසන් කළා මේ රටටම මේ දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි රටටම 150කට වඩා වැඩි ඇඳන් සංඛ්‍යාවක් HDU ඇඳන් සංඛ්‍යාවක් ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් සඳහන් කරනවා. නම් බොහොමත් ස්තුතියි.
අරු ලක්ෂ්මන් කිරියල් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ගරු මූල අසනාරුඩ මන්ත්‍රීතුමනි, අත වශයෙන් මම කතා කරන්න දෙවේ හිටියේ. නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට මට යුතුකමක් තියෙනවා අපේ මන්ත්‍රීවරුන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න. අපේ රිෂාඩ් බදුදින් මන්ත්‍රීතුමා ඔහු පක්ෂ නායකයෙක්, අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු තමයි පළවෙනි මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ රැඳවීම නියෝගයක් මත ඩිටෙන්ෂන් ඕඩරයක් මත රිමාන්ඩ් කරලා තියෙන ප්‍රථම මන්ත්‍රීවරයා. මීට කලින් එහෙම කිසිම දවසක මන්ත්‍රීවරයෙක් DO ගහලා ඩිටෙන්ෂන් ඕඩර් දාලා මේ වගේ රිමාන්ඩ් කරලා නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමිය පිළිගන්නවා ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි උසාවි වලට දෙන්නේ. අපි නඩු තීන්දුව ගැන කතා කරන්නේ නැහැ. නමුත් අධිකරණයෙන් වෙන ප්‍රබාද ගැන අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් දැන් මෙතුමා අපේ ඉල්ලලා ඉල්ලු පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තුන් වතාවක් මේ නඩුව කැඳවූ අවස්ථාවේදී හැම අවස්ථාවෙම නඩුකාරයෙක් කිවත් වෙනවා. ඉස්තෙල්ලාම මැයි 28 එදා නඩුකාරයා ඉවත් වෙලා ජූනි මාසේ 4 වෙනිදා දැම්මා. එදා ඒ නඩුකාරයාත් අයින් වෙලා විස්තු
ලොහන් රත්නතුමා
නෝ ප්ලීස්
දැන් අධිකරණයේ යන නඩුවක් ගැන මෙතුමා මේ මෙතෙක්කල් පාර්ලිමේන්තුවේ අවුරුදු 20 ගානකට වැඩිය ඉන්නවා. මේ ඒ ගැන මේ මේ සභාව තුල කතා කරන්න බෑ කියලා දන්නේ නැද්ද මෙතුමා? කරුණාකරලා මේ මේ සභාව තුල ඒ ගැන කතා කරන්න බෑ. Please expunge all this what he is saying. Please expunge whatever he is talking about.
කැමති නෑ
කිරියල් මෙතුමා ඔබතුමාගේ
මම මෙතුමත් එක්ක පැටලෙන්න කැමති නෑ. මෙතුමා මේ කොටකල්සන් අඳින කාලින් නම් මම අඳුරනවා. ඉතින් මම පැටලෙන්න කැමති නෑ. ගරු මන්ත්‍රීතුමනි, මම කිව්වේ ජනතාවගේ අධිකරණ බලය තමයි පාර්ලිමේන්තුව උසාවියට දෙන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තුල නඩු තීන්දුව ගැන පබරක්නේ නඩු තීන්දුවක් වැරදි කියන්න පුළුවන්. ඒක එළියට ගිහිල්ලා කියන්න පුළුවන්. අපිට කියන්න බෑ නඩුකාරරෝ අල්ලස් ගත්තා දූෂණ කෙරුවා ඒවා කියන්න බෑ. නමුත් නඩු තීන්දුව පාර්ලිමේන්තුව තුලත් පිටතත් විවේචනය කරන්න පුළුවන්. මට මතකයි SB දිසානායක මාත්‍යා දඬුවම් කෙරුවාම මම ගිහිල්ලා ටීවී එකේ කිව්වා මේක වැරදි තීන්දුවක් කියලා මෙන්න මේ හේතුන් මත. ඉතින් මම කතා කරන්නේ නඩු තීන්දුව ගැන නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. දැන් 28 වෙනිදා කැදෙව්වා 4 වෙනිදා කැදෙව්වා නඩුකාරෝ දෙපාරක් අයි කියනවා. දැන් අද 23 වෙනිදා කැදෙව්වම 3 වෙනිදා කියලා තයි කියනවා. එතකොට නඩුකාරෝ 3 දෙනෙක් අයි කියනවා මෙතුමා බහලා ඉන්නවා. මෙතුමා ට විරුද්ධව චෝදනා පාර්ලිමේන්තු කොමිටියෙන් මෙතුමා සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බව ඔප්පුවා. ඉතින් මම කියන්නේ දැන් ඉන්න පොලිස්පති
රිෂාඩ් බන්දුදින මහත්මයා පිළිබඳව ගරු කතානායක දැනුතුමා දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. මට තව
විරාඩියක් දෙන්න එකක් කියවන්න.
අවසන් කරන්න ගරු මහත්මයා.
දැන් වර්තමාන පොලිස්පතිතුමා පාර්ලිමේන්තු කොමිටුවේට ලිපියක් දීලා තියෙනවා. අපේ රිෂාඩ් මැතිතුමා සම්පූර්ණයෙන්ම අහිංසකයි. ඕ අබමා රේණුකව සම්බන්ධ
නැහැ. මම ඔබතුමාට පැහැදිලි කර පරිදි කරු කතානායකතුමාව දැනුගත් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු යොදන්න කටයුතු කරන්නම්. ඔබතුමාගේ කාලය අවසන්යි. ඔබතුමාට විලාව නැහැ. ඔබතුමාගේ වාලිය තමයි කිරියල් මහත්මයාට බෙදලා දීලා තියෙන්නේ.
නෑ නෑ මම ඔබතුමගේ ඉල්ලීමක් කරනවා. මොකද අපි අධිකරණයේ විචාර කරන අනුවල තුන් වතාවක් ඔබතුමා අප ඉල්ලන්නේ. හැම අවස්ථාවෙම නඩුකාරයා අයින් වෙනවා. හැම අවස්ථාවෙම නඩුකාරයා අයින් වෙනවා. දැන් අද ඇත්ත වශයෙන්ම අප බලාපොරොත්තු වෙන්න බයි ඔබතුමා උසාවියට ගියේ. මොකද අබමාන රේණුවක සාක්ෂියක් නැහැ. පොලිස්පතිතුමා පාර්ලිමේන්තු කොමිටියට කියලා තියෙනවා විශාට විරුද්ධව අබමා රේණුක සාක්ෂියක් නැහැ කියලා. ජනාධිපති කොමිෂන් තුමාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා තියෙනවා. මම ඊයේත් කිව්වා ජනාධිපති කොමිෂන් වැරදි වෙච්ච අය මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවා. මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ බලවත් මේක පාර්ලිමේන්තුවේ ලැජ්ජාවක්. ඉතින් අපේ ඉතින් මම ඔබතුමී ඉල්ලීමක් කරනවා මේ මන්ත්‍රීවරයෙගේ ගෞරවය ආරක්ෂා වන විදියට මෙතුමාට සහායයක් ලබා දෙන්න. තැන්කියු.
ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලසුන බවන මන්ත්‍රීතුමියනි විශේෂයෙන්ම අද දවසේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්බන්ධවත් ඒ වගේම තවත් මුදල් පිළිබඳ කාරණා කීපයක් සම්බන්ධවත් වැදගත් යෝජනාවක් සභාව ඉදිරිපත් වෙලා තියෙන වෙලාවේ මේ සම්බන්ධ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිය පුද ගන්නවා අපි දන්නවා මේ COVID-19 වසංගතය අපි මේ කාල පරිච්ඡේදය තුළ අවුරුදු එකහමාරකට වැඩි කාලයක් බරපතල අර්බුදයන් ගණනාවක් නිර්මාණය කරමින් අපිට මේ COVID-19 වසංගතය තුළ ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන් මූලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි මන්ත්‍රීතුමියනි අපි මේ ගත වෙච්ච කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම පළවෙනි COVID රෝගියා වාර්තා වෙච්ච මොහොතේ ඉඳලා මේ කතා කරන මොහොත දක්වාම මහා දවන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා මේ COVID-19 වසංගතයත් සමග ඒ අර්බුදයේ දිගපළල විනිශ්චය කරන්න අපහසු තරමටම මේ අර්බුදය තුළින් මතුවෙච්ච ප්‍රශ්න ගණනාවක් අපේ රටේ ජාත්‍යන්තරවත් මතුවලා තියෙනවා ලෝකයේ COVID රෝගීන් ප්‍රමාණය කෝටි 17ක් බවට පත් වෙද්දී මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ මියැද්දී එහා සමානව අපේ රටේ මේ ඛේදනීය තත්ත්වය බරපතල ඛේදනීය තත්ත්වයක් බවට තල්ලු වෙලා ලක්ෂ 2000කට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් බවට පත් වෙලා ඒ වගේම 2500ට වැඩි ප්‍රමාණ 2700 රෝහල් ප්‍රමාණයක් ජීවිත අහිමි වෙච්ච දවන්ත ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා COVID-19 වසංගතයේ තුන්වෙනි රැල්ල පටන් ගත්ත මේ මොහොතේදී රටක් විදිහට රජයක් විදිහට බරපතල අර්බුදයන් ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා අපි 2020 උපකල්පනය කරලා තිබුණේ හදිසි සහ අනපේක්ෂිත වියදම් සඳහා වෙච්ච ඩොලර් රුපියල් බිලියන 50ක වැල් සීරසියක් වෙන් කරලා තිබුණා. නමුත් මේ කතා කරන මොහොත වෙනකොට රුපියල් බිලියන 50න් රුපියල් බිලියන 45ක් පමණ නිදහස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තුන්වෙනි කොවිඩ් රැල්ල ආශ්‍රිතව සිදුවෙච්ච දවැන්ත මුදල් වියදම් කිරීම සඳහා. එක පැත්තකින් PCR පරීක්ෂණ දැන් මාස ගණනාවක් පුරාවට දෛනිකව සාමාන්‍යයක් විදිහට 20000ක් පමණ PCR පරීක්ෂණ කරනකොට රෝගීන් වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න මැදිහත් වීමක් වෙනකොට ඒ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ සංවර්ධන කටයුතු සහ වෙනත් කටයුතු සඳහා විශාල පිරිවැයක් දරන්න සිදු වෙනකොට අපිට මතකයි පළවෙනි රැල්ල වෙනකොට රෝගීන් 3000ක් විතර ප්‍රමාණයක් වාර්තා වුණේ දෙවෙනි රැල්ල වෙනකොට රෝහල් ගත වෙලා හිටිය සාමාන්‍ය 10000 12000ක් වෙන ප්‍රමාණයක් දැන් මේ තුන්වෙනි රැල්ල වෙනකොට නිරන්තරයෙන්ම 40000කට 30000ක් 40000ක් අතර ප්‍රමාණයක් රෝගීන් රෝහල් ගත වෙලා තියෙනවා ඒක නිසා මේ අර්බුදයේ පළල දිගපළල අපිට ඒ තුළ විනිශ්චය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා හැබැයි ඒ සංඛ්‍යාලේඛන මත මේ කටයුත්ත විනිශ්චය කරා වුණත් අපිට මෙතන තියෙන ඊළඟ අර්බුදය තමයි මෙතනින් ගැලවෙන්නේ කොහොමද කියන කාරණාව මේ COVID-19 වසංගතයත් එක්ක තවත් අර්බුද දෙකක් අපේ පසුපස හඹාගෙන එනවා ඒක අර්බුදයක් තමයි ආර්ථික අර්බුදය අනිත් පැත්තෙන් බැලුවම අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුළු මානව සම්පත් වල තියෙන අර්බුදය බරපතල අර්බුදයක් බවට පත් වෙමින් තියෙනවා ආර්ථික අර්බුදය බවට පත් වෙන ප්‍රධාන හේතුව මේ අර්බුදයත් එක්ක ලෝකයේම ආයත හකුලාගෙන තියෙනවා විවෘත වෙනදපලක් විවෘත ලෝකයක් එක තිබිච්ච මේ ලෝකයේම ආර්ථික ක්‍රමය අද නැවතත් කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත් වෙමින් තියෙනවා ලෝකයේ විවෘත නොවීම තුළ ඒක නිසා විවෘත වෙනදපල තුළ විවෘත ආර්ථිකත්වයේ ගත කරපු ගණන් ගමන් කරන හැම රටක්ම බරපතල ආර්ථික ඛේදනීය තත්ත්වයන් පත් වෙලා තියෙනවා ශක්තිමත් නිවිච්ච ආර්ථික තියෙන වගේම ශක්තිමත් ආර්ථික තියෙන හැම රටක්ම ඒක ලංකාවට තියෙන ඛේදවාදයක තමයි ලංකාවට මුදල් ලැබෙන දේ ප්‍රධාන මූල්‍ය ක්‍රමවේදයන් සියල්ල විනාශ වෙලා අතරමඟ නතර වෙලා ලංකාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගය බවට වාටපත් සංචාරක ව්‍යාපාරය හැම පිටම නතර වෙලා අනිත් පැත්තම අපනයන ආදායම් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් තියෙනවා ඒක නිසා අපිට මේ ආර්ථිකයන් ජයග්‍රහණය කරන යම් උපක්‍රම පහුගිය කාලයේ ක්‍රියාත්මක කරලා ගොඩක් දේවල් සාර්ථක වුණා සමහර සමාජ දේවල් සාර්ථකද කියන කාරණාව නැවත විමසා බැලීමට ලක් කළ යුතුයි ඒක පැත්තකින් අපි ආනයනයේ සීමා කිරීම සම්බන්ධ වෙච්ච ගත්ත තීන්දුව අද ප්‍රබල තීන්දුව සාධනීය තීන්දුවක් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම ඒ කාරණාව තුළ අපේ රට ඩොලර් යම් ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන් වුණා සේම අපේ රට යම් ස්ථාවී බවට පත් කර ගන්න ඒක හේතු වෙලා තියෙනවා දේවා සාධනීය දේවල් නිසැදරාත්මක විවේචනය කිරීම පහුගිය කාලේ අපි දැක්කා අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට ජයග්‍රහණය කරන්න නම් මේක තවදුරටත් ශක්තිමත් විස්තරහට ගෙනියන්න ඕන හැබැයි අපි මේ මොහොතේ ප්‍රශ්න කරනවා තවත් කාරණාවක් තියෙනවා මේ මුදල් පිළිබඳ පනතක් සම්බන්ධ කතවෙච්ච නිසාවෙන් අපි ආණ්ඩුව 2019 බලයට පත් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 දෙසැම්බර් මාසේ පළවෙනිදා අපි බදු පිළිබඳ තීන්දුවක් ගත්තා කලින් රජය මිනිසුන්ට සාමාන්‍ය අයට විතරක් නෙවෙයි හැම ශ්‍රේෂ්ඨයෙක්ම ගහපු අසීමිත බදු කන්දරාව අපි සරල බදු ක්‍රමයක් බවට පත් කළා බදු සහන ප්‍රමාණයක් ලබා දුන්නා ඒක නිසා රාජ්‍ය ආදායම යම් ප්‍රමාණයකට අපිට අහිමි කරගත්තා හැබැයි එදා තිබිච්ච වාස්තවික තත්ත්වයන් නෙවෙයි 2019 මේ තීන්දුව ගන්නකොට ගත්ත තත්ත්වයන් නෙවෙයි 2020 21 අපි අද මුහුණ දෙන්නේ මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමා මේ මොහොතේ ඉන්න නිසාවෙන් ඔබතුමාගේ අවධානය යොමු කරනවා
අපි මේ අහිමි කරගත්ත රාජ්‍ය
ආදායම
බදු ප්‍රමාණය පිළිබඳව නැවත විමසා බැලීමක් කළ යුතුයි. නැවත විමසා බැලීමක් කළ යුතුයි. ඒ බදු සහන ලබා දීමෙන් බලාපොරොත්තු වෙච්ච සාධනීය කාරණා ඒ වෙලාවේ ලැබෙනවා වුණත් දිගින් දිගටම මේ බදු සහන ලබා දිය යුතු නැද්ද කියන කාරණාව ඒක තුල වෙන්නේ ඍජු බදු ප්‍රමාණය අඩු වෙලා වක්‍ර බදු ප්‍රමාණය වැඩි වීම තුල ජනතාවට යම් පීඩනයක් ලක් වෙන නිසාවෙන් නැවත වතාවක් ඒ පිළිබඳව යම් නියාමනයක් පසුවිපරමක් සිද්ධ වෙනවා නම් හොඳයි. ආර්ථික විද්‍යාව තුල ඒ සම්බන්ධව නැවතත් හිතනවා නම් හොඳයි කියන කාරණාව අදහස් කරනවා. ඒ වගේම මේ අර්බුදයක් තුල බලනකදී තවත් කාරණා ගණනාවක් තියෙනවා. අපිට විදේශ විනිමය ලැබිච්ච ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් වෙන විදේශ ශ්‍රමිකයන් මේ මොහොත වෙනකොට කොරියාවේ රැකියාව බලාපොරොත්තු වෙන 100,000 සමාවෙන 1500ක් ප්‍රමාණයක් පුහුණුව ලබල වීසා ලබල ඉන්නවා හොරියන් රත්හස්සාවට යන්න බැරුව. ඒ නිසා මේ අය නැවතත් කොහොම හරි ඒ රාජධානී සම්බන්ධතා පාවිච්චි කරලා විදේශගත කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබා දෙන්න අපිට මේ මොහොතේදී විදේශ විනිමය සහ ඔවුන්ගේ ශක්තිය අවශ්‍ය වෙලාවක්. ඒ වගේම මේ අර්බුදය තුළ අපිට තියෙන ප්‍රධාන කාරණාවක් වෙන්නේ එන්නත්කරණය සම්බන්ධ කාරණාව. මෙතන ගොඩක් වේලාව කතා වෙච්ච නිසාවෙන් අපි මේ අර්බුද ගණනාවක් තුළ ඊයේ වෙනකොට මිලියන් 2.5ක් ලක්ෂ 25ක් එන්නත්කරණය කරලා තියෙනවා. සබස්ත රටේ ජනගහණයෙන් 11%කට ආසන්න ප්‍රමාණයක් එන්නත් දෙකම ලබා දීපු ජනගහණය 3ක් හෝ 3.5ක් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ආණ්ඩුවේ සැලසුම්ගත වැඩපිළිවෙල තුළ සැප්තැම්බර් ඔක්තෝබර් මාසය තුළ එන්නත්කරණය වැඩසටහන සාර්ථක කරන්න පුළුවන් කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම එන්නත්කරණ වැඩසටහනත් එක්කම යම් යම් නීති රෙගුලාසි තුළ මේ එන්නත්කරණය ලක්විය යුතු ඇතම් ශ්‍රේෂ්ඨ පිළිබඳව නැවතත් අවධානය ලක් කරන්න ඕන කියලා කොවිඩ් කමිටු අපි ආරාධනා කරනවා, ඉල්ලීම් කරනවා. විශේෂයෙන්ම ගුරුවරුන් සම්බන්ධව, සංචාරක ශ්‍රේෂ්ඨ සම්බන්ධව මේ කාරණා දෙක වෙනම ප්‍රධාන කාරණාවක් බවට පත් කරලා මේ දේ සිදු කළ යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ අනාගතයේ උදෙසා සංචාරක ශ්‍රේෂ්ඨ ඉදිරි අපේ බලාපොරොත්තුවක් තියෙන විෂයක් විදිහට එන්නත්කරණයේදී ඔවුන්ට මේක ඔවුන්ගේ දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා වෙච්ච. ඒක නිසා මේ අර්බුදය තුළ අපිට ඉඩකඩ
තියෙනවා.
අපිට තියෙන ඉඩකඩ ප්‍රමාණය තුළ මේ අර්බුදය කළමනාකරණය කරලා මේ කොවිඩ් 19 වසංගතය පාලනය කරන ගමන් අපේ රටේ ආර්ථිකය ඔසවා තබන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය මැදිහත්වීම් ඒ තීන්දු ප්‍රමාද වීමකින් තොරව නිවැරදි තීන්දු ගන්න, ප්‍රමාද වීමකින් තොරව හැමදෙනාගේම අදහස් අරගෙන නිවැරදි තීන්දු ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන කාරණාව සිහිපත් කරමින් මාන්‍යන බොහොමත් විසදි.
ගරු අජිත් මානප්පරමැතිතුමා, ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
ස්තුති මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද අපි අධ්‍යක්ෂකම උසලා ඉන්නවා කොවිඩ් සඳහා වීදම් කිරීමට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගෙනල්ලා සම්මත කර ගැනීමට උත්සාහ කරන වෙලාවේ විපක්ෂයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙච්චර කල් ප්‍රමාද වුණේ? මේ රටේ ජනතාවට කොවිඩ් වසංගතය නැත්තරම නැති වෙන විදිහට හැදිලා වැක්සින් එක ගහගන්න අපි අඬා බලාගෙන ඉන්නවා. අපිට තව රටේ ජනතාව බලාගෙන ඉන්න වැක්සින් එක වැදුන්නේ නැහැ. දෙවෙනි එක පළවෙනි එක ගහව දෙවෙනි එක වැදුන්නේ නැහැ. දෙන කාලයක් නැහැ. එහෙම ඉන්නේ අවුරුදු එකමාරක් විතර ගිහිලා මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා විපක්ෂයේ පුනපුනා කිව්වා වැක්සින් එක ඕඩර් කරන්න කියලා. මුඛ ආවරණ ඕඩර් කරන්න කිව්වා. ඒවා විහිළුවට ගණන් අරන් වැක්සින් අපිට ඕනේ නැති කියා පම්පෝරික ගහ හිටපු ආණ්ඩුව, බුදියාගෙන හිටපු ආණ්ඩුව දැන් ඇවිදිලා මේ පරිපූර්ණ ඇස්තමේන්තුවක් අස්ථා කරලා දැන් හරි මොලේ පෑදිච්ච එක අපි සතුටු වෙනවා. අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. හැබැයි මෙච්චර කල් මේ රට කොවිඩ් වසංගතයෙන් ගිලිලා ඉන්දියාවට වඩා අන්ත තත්ත්වයකට රට පත් වෙන කල් බලා හිටලා නිදාගෙන හිටපු ආණ්ඩුවට දැන්වත් ඇස්සැරීම ගැන
මේ ඉදිරිපත් කරපු පරිපූර්ණක ඉදිරිපත් කරන්නේ වැස්ලින් ගේන්න නෙවෙයි. වැක්සින් සඳහා වෙච්ච මුදල් ප්‍රතිපාදන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල් අරමුදලත් ADB එකත් අරගෙන ලබාගෙන තියෙනවා. මේ තියෙන්නේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ වෙනත් වීදන් සඳහා වෙච්ච
මන්ත්‍රීතුමිය මගේ වෙලාව නාස්ති කරන්න පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙමෙයි. ඔව්. එතකොට වැක්සින් අපි නිකන් ලැබෙනකල් වැක්සින් බලාගෙන මේ රටේ මිනිස්සු උගස් කරලා ජනතාවට රෝගෙට උගස් කරලා කවුරු හරි වැක්සින් එක දෙනකල් බලාගෙන ඉන්නවා. ඒකට සල්ලි වෙන් කරන්න කියලා අපි කියනවා. මෙතුමා කියනවා වැක්සින් එකට සල්ලි වෙන් කරේ නෑ කියනවා. වෙන් කරන්න සල්ලි. පාරවල් හදනේව නවත්තන්න, රටේ සංවර්ධනේ නවත්තන්න, මේ රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා කටයුතු කරන්න කියන එකත් මම විශේෂයෙන් කියනවා. බුදියාගෙන ඉන්නේ නැතුව මිනිස්සු අද ඉන්දියාවට වඩා වැඩි තත්ත්වයක් පත් වෙලා තියෙනවා ලංකාව. මොකද ඉන්දියාවේ ජනගහනයේ අනුපාතය අනුව බැලුවත් එහෙම මරණ සංඛ්‍යාව අපේ ජනගහන අනුපාතයට වඩා
ගරු මාන්නපෙරම මන්ත්‍රීතුමා මූලාශ්‍ර වලින් බැහැරව මේ ජනතාව නොමග යනු ප්‍රකාශ කරන්නේ. ඒ නිසා කරුණා කරලා එවැනි ප්‍රකාශ කිරීමේ ජනතාව මග අරවන්න.
මාන්නපෙර මන්ත්‍රීතුමා
වැක්සින් වලට සල්ලි වෙන් කරනවා කියනකොත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දන්නේ නැහැ මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ තියෙනවා කියවල බලන්න කියන්නේ ආණ්ඩු පක්ෂය කතා කරන්නේ ඒකවත් දන්නේ නැතුව. ඒ නිසා හැබැයි අපි ඉල්ලීමක් කරනවා අර කොවිඩ් අර මුදලට වෙලා මුදල් ගසා කරා වගේ මේ අපි වෙන් කරන සල්ලි ටික අරගෙන එක එක වැඩ පිළිවෙල වලට යන්න එපා. ඇම්බියුලන්ස් ගේන්න කියලා වැඩි ගන්න ඇම්බියුලන්ස් ගේන්න යන්න එපා. වැක්සින් වලින් සල්ලි හොරගම් කරන්න යන්න එපා. වැක්සින් ගේන්න සල්ලි වලින් කොවිඩ් අර මුදලේ වෙච්ච වියදම තාම පැහැදිලි කරගන්න බැරුව ආණ්ඩුව තඩමනවා. මේ රටේ ජනතාවගේ සල්ලි වලින් කෝටි 170 වැඩි ප්‍රමාණයක් ජනතාව එකතු කරපු අර මුදල වියදම් කරපු විදිය ඔඩිට් වාර්තාවක් අද රටට ඉදිරිපත් කරන්න බැරුව රජය ඇඹරෙනවා. ඒ හින්දා මේ වගේම මේ මුදල් ටික අරගෙනත් කරුණා කරලා කියනවා මාටිය ගහන්න පටන් ගන්න එපා කියලා ගමේ වචනින් කියනවා නම් අපි සල්ලි වෙන් කරලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා අද අපි දන්නවා වෙන රටවල් වල මෙහෙම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අද සල්ලි තියෙන මිනිහා, බලය තියෙන මිනිහා, දේශපාලන ශක්තිය තියෙන මිනිහා වැක්සින් එක ගහ ගන්නවා. ගමේ මන්ත්‍රීවරයා අර නගරාධිපතිවරයා දැක්කද ගිහිල්ලා පොලිමේ මේ මගේ කට්ටියද ගහන්න. ඒ අය විතරද ලෙඩ වෙන්නේ? මේක දේශපාලනයක් කරගන්න නැතුව 5000 බෙදෙන කොටත් දේශපාලනයක් කරගෙන තිනවා. 5000 දෙන්නේ තමුන්ගේ හිතවත් මිනිසුන්ට විතරයි. වැක්සින් එක දෙන්නේ තමුන්ගේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත නෙමේ මන්ත්‍රීවරයාගේ නිර්දේශ මත. ඒ විදිහට මේක අනාගෙන කාලා තියෙන්නේ මේ රට දැන් ගොඩගන්න පුළුවන්ද කියනකත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි සල්ලි වෙන් කරන්න ඕන තරම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන්ද සල්ලි ගන්න කියලාත් මේ රට ටයර් සංවර්ධනයේ වාහන වල දුර ටයර් ටික ගෙන්න ගන්න බරුව ඇඹරෙනවා. අද සල්ලි නැතුව දඟලනවා. ඒතර ඩීසල් පෙට්‍රල් මිල ගණන් වැඩි කරලා තිනවා. මිනිසුන්ට බර පිට බර වටවල තිනවා. 5000 දී ගන්න බැරුව දඟලනවා. කොහෙන්ද එහෙනම් මේ
පරිගමනයේ කාලය අවසන් කරමන්ත
අපි අනුමත කළා සල්ලි කොහෙන්ද හොයාගන්නේ? මේ රටේ ආද වෙනකොට සෙලෙන්දිකා කියන සමාගමක් හදාගෙන ආර්ථික මරමස්ථාන වෙන ඉඩම් ටික චීනට විකුණන්න හදනවා. එහෙම කරලාද මේකට සල්ලි ගන්න? ඒ හින්දා අපි කියනවා විනයක් ඇතුව හොරගම් කරන්න නැතුව මේ සල්ලි ටිකවත් පාලනය කරලා මේ රටේ ජනතාවට කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා අවශ්‍ය දේශපාලන බේදකින් තොරව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ගරු නලින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මූලාසන උඩ ගරු මන්ත්‍රීතුමිනි අද දින විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ මගින් ඉදිරිපත් කරලා තියෙන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම, ඒ වගේම ආනයන අපනයන පාලකවරයා විසින් ඉදිරිපත් කරලා තියෙන රෙගුලාසි, ඒ වගේම COVID-19 වසංගත තත්ත්වය නිසා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා පරිපූර්ණ අස්තමේන්තුවක් ඉදිරිපත් කරලා තියෙන වෙලාවේ මට අදහස් ප්‍රකාශ කිරීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා රජයේ ඒ වසංගතත්වයට මූණ දෙන්න අවශ්‍ය කරන මුදල් වෙන් කරන කැණීම් කටයුතු කරද්දී අපි උදේ දැක්කා මේ අජිත් මානපෙරම මන්ත්‍රීතුමා දැන් සහයෝගය ලබා දෙන්න කතා කරුවත් උදේ සියලු දෙනා එකතු වෙලා අර බෝඩ් ටිකක් අල්ලගෙන මේ රටේ ජනතාවට පෙන්නුම් කරන්න හැදුවා අපි විශේෂයෙන්ම ජනතාවත් එක්ක ඉන්නවයි කියන එක. එතකොට අපි දැක්කා විශේෂයෙන්ම අපි දන්නවා මේ ලෝක වසංගතයක් තුලදී මේ රටේ ආර්ථිකයේ වගේම ලෝක ආර්ථිකයේ වෙලා තියෙන බලපෑමත් එක්ක අපි රජයක් විදියට වශයෙන් වගේම රටක් විදියට ආණ්ඩුවත් විපක්ෂයත් මොනතරම් දෙයක් රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න ඕනද කියන එක අද අපි තේරුම් ගන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියනවා මේ අවස්ථාවේදී අපි කරුණු තුනක් සලකා බලන්න වෙනවා. එකක් ලෝක ආර්ථිකය ලෝක වසංගත තත්ත්වයක් වලදී ලෝක ආර්ථිකයට වෙච්ච බලපෑම තුලින් අපේ රටේ ආර්ථිකයට වෙච්ච බලපෑම මොකද්ද කියන එක. විශේෂයෙන්ම අපි පහුගිය කාලේ දැක්කා ලෝක ආර්ථිකය විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම, ඒ වගේම රටේ ආනයනී කිරීම වලදී රටට අමතරව විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා රටේ ආර්ථිකයට ගැටලු සහගෙන තත්ත්වයක් අපි දැක්කා. ඒ වගේම භාණ්ඩ සේවා භාණ්ඩ ගෙන්වීමේදී ලැබු ගාස්තු ප්‍රවාහන ගාස්තු ලෝකයේ ඉතාමත් ඉහළ තත්ත්වයකට පත් වුණා. ඒ තුළින් මේ රටේ ආර්ථිකයට වගේම මේ රටේ ආර්ථික ශක්තියට විශාල බලපෑමක් සිදු වුණා. ඒ නිසා ලෝක ආර්ථික තත්ත්වයක් හමුවේ අපේ රටට
එහෙම ආර්ථික පීඩනයක් එන වෙන ගමන් දේශීය වශයෙන් විශේෂයෙන්ම අපේ රටේ බදුවලින් ලබා දෙන ආදායම අපිට අඩු වුණා. විදේශ ශ්‍රමිකයන් වශයෙන් අපේ රටේ ජනතාව විදේශ රටවල ජීවත් වෙලා අපේ රටට ලබා දෙන ආදායම අපිට අඩු වුණා. ඒ වගේම අපිට දේශීය වශයෙන් අපේ අපනයනයට විශාල බලපෑමක් කියලා අපිට ලැබෙන ආදායම අඩු වුණා. ඒ නිසා දේශීය ආර්ථිකයට විශාල බලපෑමක් අපිට එල්ල වුණා. ඒ වගේම අපි කවුරුත් දන්නවා පසුගිය කාලයේදී අපි දැක්කා විශේෂයෙන්ම මේ කළමනාකරණය කරගද්දී අපි තිබ්බ ආර්ථික තත්ත්වයත් එක්ක තමයි අපිට මුහුණ පාන්න සිදු වුණේ. විශේෂයෙන්ම අපි රජයක් බාර ගන්න වෙලාවේ අපිට ශක්තිමත් ආර්ථිකයක් මේ රටේ තිබ්බේ නැහැ. තමුන්නාසල දන්නවා අපි 2015න් පස්සේ 2019 මේ රජයේ බාර ගන්න වෙලාවේ විශාල වැටුණු ආර්ථිකයක් අපිට තිබ්බේ. ඒ නිසා මේ කරුණු ගන්නාම අපේ මේ කොවිඩ් වසංගතය වෙන වෙලාවේ අපිට විශාල වශයෙන් බලපෑවා. ඒ අසරේ ආර්ථිකයේ විශාල පීඩනයක් වෙද්දී අපිට අමතර වියදම් දැරීමට රජයක් විදිහට අපිට අවශ්‍යතාවය තිබ්බා. කොවිඩ් 19 වසංගතයෙන් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා රටේ ජනතාව ආරක්ෂා කරන්න අපිට විශාල වැඩපිළිවෙළකට අපිට යන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අංශයේ රෝගල් ඒ වගේම සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ අමතර වියදම් දරන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය මිලදී ගැනීම සෞඛ්‍ය අංශ වෙනුවෙන් අපිට විශාල ප්‍රමාණයේ මුදලක් අපිට වියදම් කරන්න අපිට අවස්ථාව වුණා. ඒ වගේම සෞඛ්‍ය ඖෂධ සඳහා අපිට විශාල මුදලක් මේ රටේ ජනතාව වෙනුවෙන් අපිට කැපකරන්න අපේ ආර්ථික ශක්තිය අපිට පාවිච්චි කරන්න වුණා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන රජයක් විදියට ඒ වගේම විපක්ෂයක් විදියට අපිට මේ රටේ ජනතාවට දෙන සහන ඒ වගේම ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළදී අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයේ සාධාරණ විවේචනය තුළින් සාධාරණව මේකට සහයෝගය ලබා දෙයි කියන එක. විශේෂයෙන්ම අපි දන්නවා
මිනිත්තු 2ක කාලයක්
පසුගිය කාලයේදී අපි තවත් බලාපොරොත්තු වුණා මේ රටේ අපිට ආදායම අඩු වෙච්ච තවත් කාරණයක් තමයි විශේෂයෙන්ම අපේ සංචාරක කර්මාන්තය අපිට කඩා වැටුණා. සංචාරක කර්මාන්තය සඳහා අපේ රටට ලැබෙන්න තිබ්බ විශාල විදේශ විනිමයක් අපිට නැතුව ගියා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණාට වැඩිය ලෝක ආර්ථිකය තුළින් අපේ රටට ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ නිසා අපි කරුණා කරලා අපි ඉල්ලීමක් කරන්නේ රජයක් වශයෙන් වගේම රටේ ජනතාවට වග කියන විපක්ෂයක් වශයෙන් මේ ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේ ලෝක ආර්ථිකයේ බලපෑමක් තියෙන වෙලාවේ මේ රටේ ජනතාව වෙනුවෙන් මේ වෙන් කරන මුදල රටේ ජනතාව ආරක්ෂා කරගන්න ජීවිත ආරක්ෂා කරගන්න මේ අපි ගෙනියන වැඩපිළිවෙළ සහයෝගය ලබා දෙන්න කියන නිසා. ඒ නිසා අපි විශේෂයෙන්ම දවසේ මේ පරිපූර්ණ ඇස්තමේන්තුව තුළින් මේ වෙන් කරන මුදල ඉදිරි අනාගතයේදී වගේම අපි කරපු වියදම් වගේම ඉදිරියේදීත් කරන වියදම් වලදී මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඒ අවශ්‍ය කාරණා වෙනුවෙන් මුදල් වෙන් කරලා රටේ ජනතාව ආරක්ෂා කරන්නත් රටේ ආර්ථිකය ආරක්ෂා කරන්නත් ඒ තුළින් රට ඉදිරියට ගෙනියන්න කරන වැඩපිළිවෙල සාර්ථක කරන්නත් අවශ්‍ය කරන කටයුතු කරනවායි කියන දේ මතක් කරමින් සියලු දෙනාටම නැවත වරයක් ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම සම්බන්ධව.